ගරු නලින් බණ්ඩාර මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ සිටින මන්ත්‍රීතුමියගෙන් අවසරයි.
මන්ත්‍රීතුමා කාලය පිළිබඳව ගැටලුවක් ඉන්නේ.
හිටපු නීතිය සාමය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට මට වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. අපි දන්නවා රටක ජාතික ආරක්ෂාවේ තියෙන වැදගත්කම.
සංජීව දේවල් මන්ත්‍රීතුමා කාලය පිළිබඳව ලොකු ගැටලුවක් ඉන්නේ.
අපි දන්නවා මෙව්වේ මෙච්චර මේ මන්ත්‍රීවරු පිරිසක් හමුදාවට ජාතික ආරක්ෂාවට සහ රටට ගහනවා. කිරියල්ල මහත්තයෝ තමන්නාසගේ පක්ෂ කාටවත් ඒ ගැන අවුලක් නැද්ද?
අනේ
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, ඉස්සලාම් මේ ආණ්ඩු පක්ෂය අර පිටිපස්සේ ඉන්න අයට කතා ටිකක් දෙන්න ගරු චමල් රාජපක්ෂ මහත්තයා කතා කරන්න රතු හැමදෙසෙම නැගිට නැගිට කතා කරනවා. පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් දෙන්න අනේ පව්. ගරු මන්ත්‍රීතුමනි, ඒ නිසා පැහැදිලිවම අපි දන්නවා රටේ තියෙන ජාතික ආරක්ෂාවට තියෙන වැදගත්කම. විශේෂයෙන්ම යුද්ධය තිබුණු කාලේ මේ රට ආරක්ෂා කරපු මේ රට දැන් එක එක්කෙනා එක එක්කෙනාට ගිවු මේ ජයග්‍රහණේ පීතෘවරු ඉන්නවා රාශියක්. හැබැයි අපි දන්නවා මේ රටේ මේ යුද ජයග්‍රහණේ සැබෑ පීතෘවරයා වෙන කවුරුත් නෙමෙයි, සරත් පොන්සේකා මැතිතුමා, ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මැතිතුමා කියන එක කවුරුත් රටේ ජනතාව පිළිගන්න කාරණයක්. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ දේශපාලන නායකත්වය දීම සම්බන්ධව ක්‍රෙඩිට් එක දෙන්න අපි අමරෙන්නේ නැහැ. අපි බැකිලෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා පැහැදිලිවම අපි කුවක නැහැ. අපි ඒ දෙන්නොන ගෞරවය දෙනවා. හැබැයි නායකයෝ ගණනාවක් යටතේ යුද හමුදා අපදිරු ගණනාවක් හිටියා. හැබැයි සරත් පොන්සේකා මැතිතුමා දුනු නායකත්වය නොවෙන්න මේ රට යුද්ධ ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. දැන් අපිට තියෙන කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමියනි, අපි දන්න කාරණයක් තමයි ගිය අවුරුද්දේ සහරාන්ගේ ප්‍රහාරය, පාස්කු ප්‍රහාරය. මේක මේ රටේ ජනතාව, මේක රටේ වෙනස් කරපු, ආර්ථිකය කඩලා දාපු, දේශපාලනය වෙනස් කෝණයකට දිශාවකට අරන් ගිය ප්‍රහාරයක්. මේ පාස්කු ප්‍රහාරයට කලින් ආව චරිතයක් නාමල් කුමාර කියලා, බොහොම ප්‍රසිද්ධ චරිතයක්. ඒ නාමල් කුමාර අපි දැක්ක ඊයේ පෙරේද ආයේ හඬපටියක් නිකුත් කරනවා. මම ගරු ඇමතුමාලට කියනවා වහම පරීක්ෂණයක් පවත්වන්න මේ හඬපටිය ගැන. මේකේ බරපතල කරුණු කාරණා ගණනාවක් කියනවා. ගිය සැරේත් හඬපටිය නිකුත් කළා, මාසය දෙකයි පාස්කු ප්‍රහාරය ආවා. මේ නාමල් කුමාර කියනවා කරුණ අම්මාන්ට කොන්ත්‍රාත්තුවක් දුන්නා කියලා, ඝාතන කොන්ත්‍රාත්තුවක්. ඒකට සම්බන්ධුනයි කියලා කියනවා ප්‍රංශයේ ඉන්න තුසාර පීරිස් කියන පුද්ගලයා. මේ තුසාර පීරිස් ගැන අපි හොයලා බලමු. තුසාර පීරිස් කියන්නේ ප්‍රභාකරන් කියන ෆිල්ම් එක හදපු පුද්ගලයා. ඒ ප්‍රභාකරන් ෆිල්ම් එක හදන්න සුසාර පීරිස්ට ගෝඨාභය රාජපක්ෂ වකට හිටපු ආරක්ෂක ලේකම්වරයාත් උදයි කරයි කියලා කියනවා. මේ කියන්නේ ඒ කට්ටිය, මම නෙමෙයි කියන්නේ. එතකොට ඊයේ අපි දැක්කා අරමේබල රතනසාර හාමුදුරුවෝ, අරමේබල රතනසාර
ඔබතුමාගේ කතාව කරගෙන මන්ත්‍රීතුමා මාතෘකාට අනුවට කතා කරන්න.
කට්ටියට විනාඩි 5 පහ ඉල්ලා දෙන්න මේ කතා කරන්න. ඒ නිසා අරමබල රතනසාර ස්වාමීන් වහන්සේගේ හඬපටියක්, නාමල් කුමාරගේ හඬපටියක් අරගෙන වහාම පරීක්ෂණයක් පවත්වන්න ඕන. මේක බරපතල තත්ත්වයක්. තව මාසකින් දෙකකින් තවත් ප්‍රහාරයක් මේ රටේ එල්ල වුණොත් ඒවට කවුද වක් කියන්නේ? මොකද පැහැදිලිවම මේ නාමල් කුමාරලගේ, මේ අරබදල රතනසාර හමුදාගේ ප්‍රකාශත් එක්ක බරපතල කරුණු කාරණා ගණනාවක් කෙලි වෙනවා. ඒ අරබදල රතනසාර හමුදාව කියන කාරණේද කියනවා 2019 පෙබරවාරි මාසයේ යම් දිනක කන්තලේ 5G කැම්ප් එකකට ගහන්න සැලැස්මක් තිබුණා කියලා. 5G කැම්ප් එකකට ගහන්න සැලැස්මක් තිබුණා කියලා. ඒ සැලැස්ම ඒ පිළිබඳව බුද්ධි තොරතුරු තුසාර පීරිස් කියන ඒ ප්‍රංශේන පුද්ගලයා මේ වර්තමාන රජයේ බුද්ධිංශ වලට රජයේ ප්‍රධාන නිලධාරීන්ට දැනුවත් කරපුවා. මේ ගැන පරීක්ෂණය හොයන්න එපා, මේ ගැන වැඩි කතා කරන්න එපා කිව්වලු. මේවා බරපතල ප්‍රශ්න. මේවා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්න. සරත් වීරසේකර මැතිතුමාගෙන් අපි අවධානයෙන් ඉල්ලා සිටිනවා මේ තුසාර පීරිස් කියන පුද්ගලයා අත්අඩංගුවට ගන්න, වහාම ලංකාවට කැඳවන්න. අරමවල රතනසාර ස්වාමීන් වහන්සේගේ කතන්දරේ, නාමල් කුමාරගේ කතන්දරේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න. මේවට පරීක්ෂණ පවත්වන්න. මොකද එහෙම නැත්නම් මේවා බරපතල තත්ත්ව කාරණා විදියට දිස් වෙනවා. දැන් පොන්නම්බලම් මහත්තයාගේ කාරණේ ගැන අපේ විරෝධයක් තියෙනවා. ඔන්නම් බලන්න මහත්තයා ජාත්‍යන්තරේ කතා කරා වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාලා කියනවා නම් TNA සංවිධානය තහනම් කර යුතු දේශපාලන පක්ෂයක් කියලා ඒකට විරුද්ධයි. හොඳට මතක තියාගන්න. මේ රටේ සිංහල මුස්ලිම් ද්‍රවිඩ තේරම ජනතාව ඉන්න ඕන. ඔන්නම් බලන්න මහත්තයා දකිනකොට මට මතක් වෙන්නේ අපේ හෙට්ටරප්පුවන් මහත්තයා. දැන් හෙට්ටරප්පුවන් මහත්තයාගේ නම පොල්ලම් පොන්නම් බලන් වෙලා තිබුණා නම් පොන්නම්බලම් මහත්තයාගේ හෙක්ටර පොව වෙලා දුන්නොත් දෙන්නම එක වගේ පටලවා. මේ අපේ රටේ කවුරුත් ඔව් අපේ රටේ කවුරුත් එක වගේ. අපි සේරම එක වගේ. සිංහල මුස්ලිම් ද්‍රවිඩ කිව්වට අපි සේරම එක වගේ. නන් ටික විතරයි වෙනස්. මෙතන ඉන්නවා මුජිබර් රෝමන් මහත්තයා. මෙයාගේ නලින් බණ්ඩාර කියලා දුන්නා මහ වෙනසක් නැහැ මූනේ. ඒක ඇත්ත කතන්දරේ. ඒ නිසා පැහැදිලිවම TNA සංවිධානය
ගරු සරත් විරසේකමතුමා
සංවිධානයක් කියන දේ ඔබතුමා
ගරු මන්ත්‍රීතුමනේ
මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වෙන්න.
මම TN එක තහනම් කරන්න කියලා කිව්වේ TN එක මෙතන ඇවිල්ලා බෙදුම් වාදයේ පතුරවන ඉඳ තමයි මම තහනම් කරන්න කියලා කිව්වේ. වෙනවා කකද නෙමෙයි. ඒක දැනගන්න.
ගරු මන්ත්‍රීතුමියනි ඔබතුමාගේ වතේ වැරදි. අපිට අදහස් දක්වන්න පුළුවන්. හැබැයි බෙදුම් වාදය ගැන
උඩගෙන
පිල්ලයන්ල සාක්කුවේ ගරු මන්ත්‍රීතුමිය පොන්නම්බලම් TNA නෙවෙයි TNB ටීම් එකේ. එයා TNA
නෙවෙයි. මන්ත්‍රීතුමා ඔබතුමායි කතා කරගෙන.
ඔබතුමිය මේ සභාව හසුරවන්න දැන් මගේ තියෙන විනාඩි 14න්
ගරු මන්ත්‍රීතුමාලා රටාවට බාධා කරන්න එපා. බාධා කිරීම තුළ ඔබතුමාලගේ කාලයමයි නැති වෙන්නේ.
ඔබතුමිය දෙන්න එපා මයික් එකයි. පැහැදිලිවම ගරු සභාපතිතුමියනි දැන් මම කිව්වේ මොකද්ද? අපිට TNA සම්බන්ධව අපිට පැහැදිලි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විදිහට කටයුතු කරන පක්ෂයක්. හැබැයි මේගොල්ලෝ කරුණා අම්මාල්ලව පිල්ලයල්ලව ඔඩක්කුවේ දාගෙන හුරතල් කරන ගමන් කියනවා TNA සංවිධානයව පාලනය කරන්න කියලා. මේක තමයි ඇත්ත කතන්දරේ. TNA සංවිධානය කවදාවත් ආයුධගත්තු සංවිධානයක් නෙවෙයි. හැබැයි කරුණා අම්මාල්ලා ආයුධගත්තා. දරදා මාලිගාවට බෝම්බ ගැහුවා. අරන්තලාව මිනිමරුව ස්වාමීන් වහන්සේලා ඝාතනය කරා. පිල්ලයන්ුත් එහෙම තමයි. මේ ඔරිජිනල් කොටි ත්‍රස්තවාදීන් බෝම්බ ගාපු මිනිමල් බෝය සාක්කුවේ දාගෙන TNA සංවිධානය වගේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් තහනම් කරන්න කියන කතන්දරයට අපි සම්පූර්ණ විරුද්ධයි. මොකද මේ රටේ ද්‍රවිඩ සිංහල මුස්ලිම් ජනතාව එකට ජීවත් වුණොත් තමයි මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් උනේ. 80 දශකේ අපිට මේ යුද්ධය නතර කරගන්න පුළුවන් නම් අද මේ තත්ත්වෙ මෙතන නැහැ. මේ සියලු දෙනාටම සාධාරණ අයිතින් දෙන්න අපිට බැරුව ගියා. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නේ ද්‍රවිඩ ජනතාවගේ කෝණයෙන් අපිට බලන්න බැරුව ගියා. මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නේ මුස්ලිම් ජනතාවගේ කෝණයෙන් අපිට බලන්න බැරුව ගියා. සිංහල ජනතාවගේ ප්‍රශ්නේ සිංහල ජනතාවගේ කෝණයෙන් බලන්න බැරුව ගියා. අපි හැම ජාතියක්ම දියා නිවැරදි කෝණයෙන් බලනවා නම් අපිට මේ රටේ සැබෑ ප්‍රශ්නේ විසඳුම් දෙන්න පුළුවන්. සැබෑ ප්‍රශ්නේ විසඳුම් දෙන්න පුළුවන්. මේ සැබෑ ප්‍රශ්නේට විසඳුම් නොදුන් පාඩුව තමයි අපි රටක් විදියට අද අත්පත් වෙලා තියෙන අපිට. සිංගප්පූරුවේ හරෙන් දිනුවොත් දුබයි මේ පැත්තෙන් දිනුවොත් මේ ආසියාවේ මේ කේන්ද්‍රස්ථානේ මුතු ඇට මේ විදියට විනාශ වෙලා තියෙන මේ වගේ ජාතිවාදී හැඟීම් සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් ද්‍රවිඩ වෙන්න පුළුවන් මේ අනවශ්‍ය ජාතිවාදය බොරු ජාතිවාදය මවාගත්තු පිරිසින්ද තමයි අද මේ රට මෙතෙන්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා වහා මේ සම්බන්ධව කටයුතු කරන්න කියලා මම ගරු ඇමතුමාලගෙන් කියනවා. ඒ වගේම නීතිය සාම ඇමතිවරයා විදියට මම පැහැදිලිවම කියනවා අද පොලිස් නිලධාරීන්ට වෙලා තියෙන අසාධාරණකම් වගකීම්. අපි අපේ කාලේ අපිට පුළුවන් වුණා ඒ අයගේ වැටුප් වැඩි කිරීම කරන්න. එයාට නියමිත බටායක වැඩි කරන්න අපේ අමතුමාලා කටයුතු කරන්න. එයාලගේ රෙෂන් එක වැඩි කරන්න කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි අද පොලිස් නිලධාරීන්ට මාස දෙක තුන තමන්ගේ දරුවෝ බලන්න බිරිඳවරු බලන්න යන්න දෙයක් නැහැ. ඔවුන්ට නිමාඩු නැහැ. ඔවුන් අද අනිවාර්ය නිවාඩු ඕලංගු කරපු සේවාවක් බවට පත් වෙලා තියෙනවා. මේකට යම් ක්‍රමවේදයක් සරත් වීරසේකර මැතිතුමා ඔබතුමා යොදවන්න. මේක මානුෂික ප්‍රශ්නයක්. සහ පැහැදිලිව මේ සඳහා අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධව ඔබතුමාලගේ මන්ත්‍රීවරයෙක් කිව්වා ඒ අයගේ වෘත්තීය ගෞරවත්වය ඇති වෙන ආකාරයෙන් සේවා යොදවලට යොදාගන්නේ නැහැ කියලා. අපි ඒක දැක්කා. අපි නිසා පැහැදිලිවම කියනවා
සිවිල් ආරක්ෂක මට්ටම මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. ඒ
කියන ආකාරයෙන් කටයුතු කරන්න කියලා. මොකද මේ සියලු දෙනාම විශාල සේවයක් රට වෙනුවෙන් කරපු අය. යුද්ධය වෙනුවෙන් එතෙන් පසුව පොලිසිය වෙන්න පුළුවන් හමුදා වෙන්න පුළුවන් කරපු අය. ඒ වගේම මේ රජයේ බලයටපත් වෙද්දී හමුදාව වෙනුවෙන් තිබුණ පුදුම ආදරයක්. අපිට මතකයි ඒ දවස්වල ජනාධිපති වුණාට කලින් කොළඹ කොටුවේ දුම්රිය පොළ ළඟ
හැමතැනම
මේ ජනතාව වෙනුවෙන් හමුදාව වෙනුවෙන් නොයේ අරු මන්ත්‍රීතුමා
මේ මම කිව්වේ සිවිල් ආරක්ෂක බලකාය ආත්මගරුත්වය සුරක්ෂිත වෙන විදිහට වැඩවල යොදවන්නේ නැහැ කියලා නෙමෙයි. ඒක ඒ විදිහට යොදවන්න කටයුතු කරන්න අවශ්‍ය තැන්වල කියලා තමයි මම කිව්වේ. ඒකින්ද විකෘති කරලා වචන කතා කරන්න එපා. මම කිව්වෙත් ඒකම තමයි මන්ත්‍රීතුමා. මම කිව්වෙත් ඒකම තමයි. ඒ නිසා පැහැදිලිවම ඔබට මතකයි හමුදාවේ ආවාත සෙබළු ඒ වගේම වැන්දබු පවුල් කොහොමද චන්දර කලින් පාවිච්චි කරේ කියලා. අද එයාලට සාධාරණ ඉෂ්ට වෙලා දෙනවද? අපේ කාලේ දුන්නනම් වැටු වැඩි කිරීමක් සාධාරණ ඉල්ලීමක් ඉෂ්ට කරලා තියනවා. එතනින් මෙහාට මුකුත් ලැබිලා නැහැ. අපිට මතකයි මෙතන ස්ටේෂන් එක ළඟ අර එක උද්ඝෝෂණයකට ඇවිල්ලා එක දරුවෙක් වුණා මගේ ඇඟේ කටුවැන්නවා වගේ කියලා මේ කියලා. දැන් ඒ කටුවැන්නු අය හොයන්නත් නැහැ. ඒ හමුදාව ගැන කිම්බුල් කඳුළු හෙළපු කවුරුවත් ඒ ආසාලාරයට ලක් වෙච්චි ආපාත සැබළුන් වෙනුවෙන් ඒ වගේ මේ වැන්දපු කාන්තාවන් වෙනුවෙන් ඒ පවුල් වෙනුවෙන් නද ඉෂ්ට කරන්න නැහැ. ඒ කාටවත් ඒ සාධාරණ නද ඉෂ්ට වෙලා නැහැ. ඒ ගැන කතා කරන්න යත් නැහැ. ඒ නිසා පැහැදිලිව මේ රටේ යුද්ධය ඉවර කරන්න සැබෑ දායකත්වය දුන්නු දේශපාලන නායකත්වයට වඩා ගව් ගානක් එහයින් තියෙන සැබෑ දායකත්වය. ඒ සැබෑ දායකත්වය දුන්නු අය සමහර රණවිරු. ඒ සැබෑ දායකත්වය දුන්නු තමයි තුන් පාරක් මේ රටේ ලේ හෙළපු සරත් පොන්සේක මැතිතුමාලා. ඒ සැබෑ දායකත්වය දුන්නාට ඉස්සෙල්ලාම සාධාරණ ඉෂ්ට කරන්න. මේ නිසා තමන්ගේ ක්‍රෙඩිට් එක තමන්ගේ
ඔබතුමාගේ කාලය අවසන්
කලින් ඒ පදක්කම ගන්න ජීවිත කැප කරපු අය ආබාධ වෙච්ච අය අතපය හෙළපු අය ඒ අයට ඒ සාධාරණ ඉෂ්ට කරන්න කියලා මේ රජයට කියනවා. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ වැසීර්සේදී අපි අද අනිවාර්යෙන් ඒ දේ මතක් කරන්න ඕන. මොකද මේ රණවිරුවන්ගේ කඳුළු ලේ දහඩිය ආබාධ උගසට තියලා තමයි මේ අය බලයට පත් උනේ. ඒ නිසා පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වගකීමක් ඒ රණවිරුවන් වෙනුවෙන් ඒ සාධාරණ ඉෂ්ට කරන්න. ඒ රණවිරුවන්ට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න. ඒ රණවිරු පවුල්
වෙනුවෙන් පොරොන්දු ඉෂ්ට
කරන්න. ඒ නිසා අපි මෙතන දීර්ඝව කතා කරන්නේ නැහැ. අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුති වන්දනා බොහොම ස්තුතියි.
Honorable Charles Nirmalanathan, you have 14 minutes.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று பாதுகாப்பு அமைச்சினுடைய விவாதம் தொடர்பாக இந்த சபையில் சூடான விவாதங்கள் சென்று கொண்டிருக்கிற இந்த நேரத்தில் நான் பாதுகாப்பு அமைச்சு தொடர்பாக கலைப்பதற்கு முன்பாக தற்பொழுது புரவி புயல் காரணமாக வடக்கில் நேற்றிரவு புரவி புயலின் தாக்கத்தினால் வடக்கில் இருக்கின்ற வடகிழக்கில் இருக்கின்ற மாவட்டங்கள் பாதிக்கப்பட்டிருக்கிறது. அந்த பாதிப்பில் குறிப்பாக மன்னார் மாவட்டம் அதிகமாக பாதிக்கப்பட்டிருக்கிறது. அந்த பாதிக்கப்பட்டதனுடைய விவரம் இன்று காலை கௌரவ அமைச்சர் சமல் ராஜபக்ச அவர்கள் குறிப்பிட்டது, சபையில் தெரிவித்தது. மன்னாருடைய விவரம் நேற்று பின்னேரத்தினுடைய விவரம் தான் தெரிவித்திருந்தார். நான் அவருக்கு நேரடியாக சென்று இன்றையான் விவரத்தை மன்னார் மாவட்ட செயலகத்தினுடைய விவரத்தை சமர்ப்பித்திருந்தேன். அதன் அடிப்படையில் பாதிக்கப்பட்ட குடும்பங்கள் 2236 குடும்பங்கள் மன்னார் மாவட்டத்தில் இந்த புரவி புயலால் இரவு மாத்திரம் பாதிக்கப்பட்டிருக்கிறார்கள். தனிநபர்களாக 7749 பேர் பாதிக்கப்பட்டிருக்கிறார்கள். கௌரவ அமைச்சர்கள் இவர்களுக்கு அவசர தேவையாக உணவு, நுழம்பு நெட், பெட்ஷீட், மாஸ்க் போன்ற பொருட்கள் அவசரமாக தேவைப்படுகிறது. ஆகவே கௌரவ அமைச்சருடைய கவனத்திற்கு நான் கொண்டு வர விரும்புவது என்னவென்றால், இந்த 2236 குடும்பங்களுக்கும் தேவையான உணவும், நுழம்பு நெட்டும், பெட்ஷீட்டும், மாஸும் உங்களுடைய அமைச்சினால் உடனடியாக வழங்க வேண்டும். மாவட்ட செயலாளர் அவர்கள் உங்களுடைய பணிப்பாளர் நாயகத்துக்கு எழுத்து மூல கோரிக்கையை விடுத்திருக்கிறார். இதற்குரிய அனுமதியை தரும்படி கௌரவ அமைச்சர் இதற்குரிய அனுமதியை செயலாளர்கள் ஊடாக மாவட்ட அரசாங்க அதிபருக்கு வழங்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் இந்த இரவு நடந்த இந்த புரவி புயல் காரணமாக அதிகமான பிரதேசங்கள் பாதிக்கப்பட்டிருந்தாலும் மிக பாதிப்புடைய ஒரு சில கிராமங்களை நான் இங்கு குறிப்பிட்டே ஆக வேண்டும். சாந்திபுரம், எமில்நகர், தேவன்புட்டி, மூண்டாம்புட்டி, இழுப்பக்கடவை, அந்தோணியார்புரம், விடத்தல் தீவு, பேசாலை போன்ற கிராமங்கள் அதிகமான பாதிப்பை ஏற்படுத்தியிருக்கிறது. ஆகவே இந்த கிராமங்களில் இருக்கின்ற அவசர தேவைகளை கௌரவ அமைச்சர் அவர்கள் கூடின கவனம் எடுக்க வேண்டும். அதே நேரத்தில் இந்த புரவி புயலால் அதிகமான மீன்பிடி படகுகள் குறிப்பாக பேசாலை போன்ற கிராமத்தில் 50க்கு மேற்பட்ட மீன்பிடி படகுகள் முற்றுமுழுதாக சேதமடைந்திருக்கிறது. மன்னார் மாவட்டத்தில் இருக்கின்ற வயல் நிலங்கள் எல்லாம் குளங்களாக காட்சியளிக்கிறது. ஆகவே இந்த மன்னார் மாவட்டத்தில் இரவு நடந்த அனர்த்தத்துக்கு அமைச்சனுடைய தனிப்பட்ட கவனத்தை நீங்கள் செலுத்த வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகிறேன். கௌரவ அமைச்சரவர்களே, இன்று பாதுகாப்பு அமைச்சனுடைய விவாதம் தொடர்பாக நடைபெறுகின்ற போது நான் கௌரவ அமைச்சர் சரத் வீரசேகர் அவர்கள் முன்பு உரையாற்றிய போது டிஎன்ஏ உறுப்பினர்களுடைய செயல்பாடு காரணமாக டிஎன்ஏயை தடை செய்ய வேண்டும், ஹிட்லர் அளித்தது போல் மஹிந்த ராஜபக்ச அளித்திருந்தால் இந்த ஒருதரம் மிஞ்சியிருக்க மாட்டார்கள் என்றொரு கருத்தை இந்த சபையில் முன்மொழிந்தார். கௌரவ அமைச்சருக்கு நான் கேட்டுக்கொள்ள விரும்புவது என்னவென்று சொன்னால், எங்களுடைய மக்களுக்கு இருக்கின்ற பிரச்சனைகளை நீங்கள் முழுமையாக ஆராயவில்லை என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. ஏன் யுத்தம் ஆரம்பிக்கப்பட்டதென்ற கருத்தை கூட நீங்கள் அறிய முற்படவில்லை என்பதுதான் என்னுடைய விவாதமாக இருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களே, நான் அதற்கு ஒரு உதாரணம் சொல்கின்றேன். கடந்த 29ஆம் தேதி இந்துக்களினுடைய தீபமேற்றி வழிபாடு செய்கின்ற ஒரு நாள், கார்த்திகை 29ஆம் தேதி தீபமேற்றி வழிபாடு செய்கின்ற அந்த நாளில் உங்களுடைய அமைச்சின் கீழ் இருந்த போலீஸ் பாதுகாப்பு பிரிவுகள் அங்கு ஆலயங்களுக்கு சென்று இடைஞ்சல் செய்தார்கள், அங்கு தீபமேற்றின நபர்களை தாக்கினார்கள். ஒரு ஒரு நாட்டில் ஜனாதிபதி ஒரு நாடு ஒரு சட்டம் என்று சொல்லுகின்ற இந்த நேரத்தில் இந்து மக்களுடைய வணக்க நிகழ்வாக இருக்கின்ற கார்த்திகை தீபத்தை ஏற்றுகின்ற அந்த அவர்களுடைய வணக்க நிகழ்வை நீங்கள் ஏன் தடுத்தீர்கள்? அது தடுத்ததன் மூலம் இந்த நாட்டில் எங்களுடைய இனத்திற்கு தொடர்ச்சியாக அநீதிகள் இழைக்கப்பட்டுக் கொண்டு இருக்கிறது என்பதை நான் கௌரவ அமைச்சருக்கு கூறியே ஆக வேண்டும். ஏனென்று சொன்னால், இந்த முன்பு இந்து கலாச்சார அமைச்சராயிருந்த அமைச்சர் தற்பொழுது வடக்கிலும் அமைச்சராயிருக்கிறார். அவர் அமைச்சராயிருக்கின்ற அதே மாவட்டத்தில் கூட இந்துக்களை வழிபாடு செய்ய முடியாமல் உங்களுடைய அரசாங்கம் உங்களுடைய போலீஸ் தடுத்தது என்பதை நீங்கள் ஏற்றுக்கொண்டாக வேண்டும். கௌரவ அமைச்சரவர்களே, நீங்கள் கூறியிருந்தீர்கள் 1987ஆம் ஆண்டு ஆபரேஷன் லிபரேஷன் தாக்குதலின் போது இந்தியா விமானப்படை உணவு கொடுக்காமல் விட்டிருந்தால் அன்றே யுத்தத்தை முடித்திருப்போம் என்று. நான் உங்களிடம் கூற விரும்புவது, இங்கு யுத்தத்தை முடித்தது நீங்களோ அல்லது பாதுகாப்பு அமைச்சினுடைய ராணுவ தளபதியோ அல்லது பாதுகாப்பு அமைச்சினுடைய செயலாளர் அல்ல. இந்த உலக நாடுகளுடைய ஒத்துழைப்புடன் உலக நாடுகளுடைய ராணுவ உதவியுடன் தான் நீங்கள் யுத்தத்தை முடித்தீர்கள் என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள வேண்டும். ஏனென்று சொன்னால், அப்போதிருந்த ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர் கூட
මේ වගේ ප්‍රකාශ කරනකොට ජනතාව අහන් ඉන්න හින්දා අපි එකට ප්‍රතිචාර දිය යුතුයි. ඒක තමයි මම මෙතන ඉන්නේ. මෙතුමා කිව්වා කෝවිල් වල ගිහිල්ලා පහන් පත්තු කරන අයට නොවැම්බර් 29 වෙනිදා පොලිසියෙන් ගිහිල්ලා පහර දුන්නා කියලා. එහෙම කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. එහෙම කිසි දෙයක් ඒකින්ද බොරු ප්‍රකාශ මෙතන කරන්න එපා ඔබතුමා. තම්මික බොරු ප්‍රකාශ කරන්න එපා. මේ කෝවිල් කවදාකවත් එහෙම වෙලා නැහැ. ඒකින්ද බොරු ප්‍රකාශ මෙතන කරන්න එපා ජනතාවට අහින්න.
මේ ඉන්දු කටයුතු අමාත්‍යාංශයේ මගේ අමාත්‍යාංශය යටතේ තිබුණේ මට වගකීම්තර පැහැදිලි කරගන්න. එතුමා කියන්නේ සාධාරණ පැමිණිල්ලක්. මොකද 29 වෙනිදා පොය දවස කාර්තික දීපම් කියන පාන පත්තු කරන්න කටයුත්තක් උත්සවයක් මේ ආගමික උත්සවයක් පවත්වනවා. ඒකත් අර ඒ කාලේ දවස් දෙකකට පෙර තිබිච්ච අර මේ මහාවීර උත්සවය දකින පටලගත්තා. ඔබතුමා පටගත්තා දන්නේ නැහැ. ඔබතුමා හෝ පොලිසිය හෝ අමුදාව පටලගත්තා. කරුණා කරලා උතුරේ නැගෙනහිරේ DIG උපදෙස් දෙන්න, ඒ වගේ ඇමතුමා ආක්ෂපතිවරට උපදෙස් දෙන්න, ඉන්දු අගේ කටයුතු අමාත්‍යාංශය ගිහිල්ලා ඩිපාර්ට්මන්ට් එක ගිහිල්ලා ඉන්දු කැලෙන්ඩරේ ලබා ගන්න. ඉන්දු පොඩ නෑ. ඒ බලන්න, චෙක් කර බලන්න. එතුමා කියනවානේ පොලිසිය පැමිණලා තියෙනවා.
පොලිසිය අරස් කරලා ඒ දවස 29 වෙනිදා පොලිසිය අරස් කරලා පස්සේ පැයකින් පස්සේ රිලීස් කරලා දිනවා ඒ අමත්‍යාංශයේ ඇමතුමා දන්නේ නැතුව කියලා කියන එක අපිට මොකද කියන්න කියලා තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගෞරව අමාත්‍යවරුගලේ ජත්න සුන්නාගම් පොලිස් ගෞරව අමාත්‍යවරුගලේ நீங்கள் குறிப்பிட்டது போன்று தமிழ் தேசிய கூட்டமைப்பு கூட்டமைப்பை தடை செய்ய வேண்டும் மஹிந்த ராஜபக்சே அன்று எல்லாரையும் அழித்தது போல் இவர்களையும் அழித்திருந்தால் இந்த பிரச்சனை இல்லை என்ற சொல்லை நான் வன்மையாக கண்டிப்பதோடு நீங்கள் அந்தபடியும் தொடர்பாக மன்னிப்பு கேட்க வேண்டும் என்று நான் கூறிக்கொள்ள விரும்புகின்றேன் ஏனென்று சொன்னால் எங்களுடைய மக்களுடைய பிரச்சனையை நீங்கள் நேரில் பார்க்க வேண்டும் நீங்கள் வடமாகாணத்தில் வடக்கு கிழக்கு மாகாணத்திற்கு வந்து அங்கு ராணுவ சோதனை சாவடிகள் எவ்வளவு இருக்கிறது என்றதை நீங்கள் பார்க்க வேண்டும் ராணுவ சோதனை சாவடிகள் எவ்வளவு இருக்கிறது என்றதை பார்க்க வேண்டும் நான் கௌரவ அமைச்சர் அவர்களை ஒரு விடயத்தை கூற விரும்புகின்றேன் மன்னார் மாவட்டத்தில் மாந்தி மேற்கு பிரதேச செயலக பிரிவில் 2 வாரங்களுக்கு முன்பு ஒரு ராணுவ முகாம் ஏற்கனவே 1500 ஏக்கர் முகாமாயிருந்த சன்னார் ராணுவ முகாம் 2 வாரங்களுக்கு முன்பு மேலும் 3500 ஏக்கர் காணிகளை பிடித்து அந்த ராணுவ முகாமை 5000 ஏக்கர் காணிகளாக அபகரிக்கிறது ஏன் அந்த பிரதேசத்தில் 5000 ஏக்கர் காணிகளை ராணுவம் அபகரிக்க வேண்டிய காரணம் என்ன நீங்கள் யுத்தம் யுத்தம் என்று கூறுகிறீர்கள் எங்களுடைய மக்களுடைய தற்பொழுது இருக்கின்ற பிரச்சனையை இன்று எங்களுடைய மக்கள் நடைமுறையில் இருக்கின்ற பிரச்சனைகளை ஏன் நீங்கள் அறிய முற்படுவதில்லை நாங்கள் மக்களுடைய பிரச்சனைகளை கூறுகிற போது உங்களுக்கு அது ஒரு இனவாத கருத்துக்களாக இருக்கிறது கௌரவ அமைச்சர் அவர்களே நான் உங்களை கேட்டுக்கொள்கிறேன் நீங்கள் நேரடியாக வாருங்கள் நேரடியாக வந்து எங்களுடைய பிரதேசத்தில் எங்களுடைய மக்கள் எவ்வளவு துன்பப்படுகிறார்கள் இந்த ராணுவ கடுபிடிக்கில் எவ்வளவு துன்பப்படுகிறார்கள் தங்களுடைய வாழ்வாதார நிலைமைகளை ராணுவ முகாம்கள் மூலம் அபகரித்து வைத்திருக்கிற இந்த செயல்பாடுகளால் எவ்வளவு மக்கள் வாழ்வாதார நிலைமையை இழந்திருக்கிறார்கள் என்பதை நீங்கள் முதல் நேரில் அறிந்து கொள்ள வேண்டும் அதன் பின்புதான் நீங்கள் உங்களுடைய கருத்துக்களை கூற வேண்டும் அதை விடுத்து டிஎன்ஏயை தடை செய்ய வேண்டும் என்று கூறுவது உண்மையில் ஏற்க முடியாத ஒரு செயல் நீங்கள் எங்கட மக்களுக்கு இருக்கின்ற பிரச்சனைகள் முதலில் ஆராய வேண்டும் 27ஆம் தேதி யுத்தத்தால் இறந்த ஒரு கத்தோலிக்க மத குருவை நீங்கள் கைது செய்திருக்கிறீர்கள் 27ஆம் தேதி யுத்தத்தால் இறந்தவர்களை நினைவு கூர்ற 27ஆம் தேதி கைது செய்திருக்கிறீர்கள் நான் உங்களிடம் கேட்க விரும்புகிறேன் யுத்தத்தினால் 9க்கும் மேற்பட்ட கத்தோலிக்க மத குருக்கள் இறந்திருக்கிறார்கள் கடைசியாக பிரான்சிஸ் என்ற ஒரு ஃபாதர் 2009ஆம் ஆண்டு மே மாதம் யுத்தம் முடிவற்ற பிற்பாடு விடுதலை புலிகளை சரணடைய சொன்னபோது
சரணடைய சொன்னபோது
அந்த பிரான்சிஸ் என்ற ஃபாதரும் அந்த அவர்களுடன் அவர்களுடைய பாதுகாப்பு கருதி அவரும் அந்த பேருந்தில் ஏறினார் இன்று வரை அந்த ஏறின இளைஞர்களும் இல்லை அந்த பிரான்சிஸ் ஃபாதரும் இல்லை ஒரு கத்தோலிக்க மதகுரு இறந்தவர்களுக்கு நினைவு கூறுகின்ற அந்த நிகழ்வில் இந்த உங்களுடைய அரசாங்கம் கைது செய்தது நான் உங்களிடம் கேட்க விரும்புகின்றேன் இதே ஒரு நிகழ்வை ஒரு பௌத்த மதகுரு செய்திருந்தால் அந்த போலீஸ் அல்லது உங்களுடைய அரசாங்கம் கைது செய்ய முடியுமா மட்டக்களப்பில் ஒரு கிராம அலுவலரை தாக்கிய பௌத்த மதகுருவை கூட நீங்கள் ஒன்றும் செய்யவில்லை உங்களுடைய செயல்பாடுகள் அரசாங்கத்தினால் ஒவ்வொரு செயல்பாடுகளிலும் தான் இனவாதம் வளர்ந்து கொண்டிருக்கிறது நீங்கள் எங்களுடைய மக்களுடைய பிரச்சனையை முழுமையாக ஆராய வேண்டும் நாங்கள் கதைக்க தயாராக இருக்கின்றோம் எங்களுடைய மக்களுடைய பிரச்சனை தொடர்பாக நாங்கள் எப்பவும் கதைக்க தயார்
நீங்கள் எங்களுடைய மக்களுடைய ஒவ்வொரு பிரச்சனைகளா தீர்வு வைப்பீர்களா இருந்தால் இந்த பிரச்சனைகளுக்கு ஒரு பிரச்சனையும் வராது. அதை விடுத்து நீங்கள் ஆட்சியை பிடிப்பதற்கு ஏதோ ஒரு விஷயத்தை சொல்லி உங்களுடைய பிழைகளை மறைப்பதற்கு, கொரோனாவை மறைப்பதற்கு கொஞ்ச நாள் ஒரு அமைச்சரை பயன்படுத்தினீர்கள், இப்பொழுது மாவீரர் நாளை பயன்படுத்தினீர்கள். இன்றைக்கு ஏதோ ஒரு வகையில் ஏதோ ஒருவரை பயன்படுத்தி சிங்கள இனவாத மக்களை உங்கள் பின் வைத்திருக்கிறதன் காரணத்தினால்தான் உங்களில் ஆட்சி செய்ய முடிகிறது என்ற அந்த செயல்பாட்டை நீங்கள் முதலில் மாற்றிக்கொள்ள வேண்டும். எங்களுடைய மக்களுடைய பிரச்சனையை ஆராய்ந்து நீங்கள் தீர்த்து வைப்பதற்கு முன்வந்தால் எங்களுக்கு அதில் நாங்களும் அதற்கு தயாராகத்தான் இருக்கிறோம், கதைப்பதற்கு தயாராகத்தான் இருக்கின்றோம். எங்களுடைய பிரதேசத்தில் எங்களுடைய மக்கள் எங்களுடைய பிரதேசத்தில் எங்களுடைய மக்கள் இலங்கையில் இருக்கிற எல்லா மக்களையும் போல வாழ வேண்டும் என்பதுதான் எங்களுடைய கோரிக்கையாக இருக்கிறதை ஒழிய நாங்கள் உங்களை ஆட்சி செய்ய வேண்டும் என்ற கோரிக்கை எங்களிடத்தில் இல்லை. நீங்கள் அனுபவிக்கின்ற உங்கள் பௌத்த மதம் அனுபவிக்கின்ற உங்களுடைய கலாச்சாரம் படி நடக்கின்ற அனைத்து விடயங்களையும் எங்களை பிரதேசத்தில் இருக்கின்ற மக்கள் இன மொழி மத கலாச்சார அடிப்படையில் வாழ வேண்டும் என்பதுதான் எங்களுடைய கருத்து, எங்களுடைய கட்சியின் நோக்கம் அதான் என்பதை கூற விரும்புகிறேன். நன்றி.
கரு மகேந்திர சமரசிங்க மேத்மா.
நேம் ஹட் டிரான்ஸ்பயர்ட் டியூரிங் மை அப்சன்ஸ் டியூரிங் த கோர்ஸ் ஆஃப் தி ஸ்பீச் ஆஃப் ஹானரபிள் கஜம் பொன்னம்பலன். ஐ வுட் லைக் டு புட் தி ரெக்கார்ட் ஸ்ட்ரெயிட். It was a complete distortion in stating to this house that we had prevented the rescue of hundreds and thousands of Tamil civilians who were being used as human shields and were being deliberately prevented from coming and for us to be able to rescue them by the LTT. I want to make it very clear that every effort was made, in fact successfully, by the government at that time to rescue hundreds and thousands of innocent Tamil people by sacrificing lives of the armed forces who went inch by inch to ensure the safety of the people of those areas. He has to only refer to the speech that I made at the Foreign Affairs Ministry debate, where I very clearly state that these people were, these civilians were rescued by the armed forces, not only during the last stages of the war, but I also mentioned there that they were given essential food items as well as medical items so that they would be able to get by during that troubled time. And I also made it a point to inform the House that nearly 15,000 people surrendered, young people surrendered soon after the war, and they were all accounted for. It was our president, President Gotabaya Rajapaksa, who took them over, rehabilitated them, and reintegrated them into society. So at no point did we ever put the lives of the people of those areas at risk. It's a complete distortion by Honorable Ponnambalam, and I would ask him to refrain from making such references when especially referring to me when I was not in the house. Thank you.
Thank you. Garu Govinda Kumar Thunga Mathuma Othumata minute 3 ka kaalayak thiyena.
Jatiyak patahot palaweni yutukama kota selaki yutte tamaage rata raka ganimai. Narakna lada rata saturange kelibimak vei. Ehi vesiyo sukita mudita noveti. Karmaanta pirihi e. Ehin dana nupadi. Ahara durulabive. Emudu rataka sabeyenma rajakam karunuye bayai. மரபய மரபியின் பிசுவண்ணன்ட்டு கவர கர்மாந்தது கவரதானது. மே குமார்த்துங்க முனிதாச பிராக்ஞாய் தஸ்னோசிய திசட்டேதி பலகல பிரபந்த சங்கிரா கிருத்தியேன யோத உருத்திஹி யோக்யத்து என ரச்சனாவி ஆரம்பியாய் நிதாசட பிறத அப்பகேம ரட்டரக்கின ஹமுதாவக அவசியத்தாவ கெனலியூ நிபந்தனையே ஆரம்பியாய் கரு முலசன ருட மந்திரித்துமைனி ஜாத்தியேக பலமுயுத்துகம ரட்டரக்கீமாய் தியுனுவ சௌபாகிய கராப்பிய நகனுவே ஆரக்ஷாவ தகவரு கெருணுயே ආරක්ෂාව තහවුරු කෙරුණු රටක්ය. නොරක්නා ලද රටක ඉරණම අපි පාස්කු ප්‍රහාරය හමුවේ මොනවට අත්විඳිමු. ඒ නිසාම මේ අයවැයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවන්ට ලබා දී ඇති ප්‍රමුඛතාව ගැන නව යෝජනා සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 37,000කට අධික මුදලක් වෙන් කිරීම ගැන මේකරු සභාව සතුටු විය යුතුය. ආරක්ෂක අමාත්‍යාංශයේ වැවශීෂයේ යටතේ දක්වා ඇති සුවිශේෂී ප්‍රමුඛතා ඉහත අදහස සාකල්‍යයෙන්ම ගැලපේ. විශේෂයෙන්ම නාවික හමුදාව නවීකරණයට ශක්තිමත් කිරීමට ප්‍රමුඛතාව ලබා දීම, ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 7,799ක් වෙන් කිරීම අප අගය කළ යුතුය. ගොඩබිම මෙන් 7 ගුණයකට වඩා විශාල ආර්ථිකමය අපටම වෙන් වූ මුහුදකට හිමිකම් කියන රටක් වශයෙන්, සමස්ත දේශ සීමාවම මුහුද වූ රටක් වශයෙන් මේ ප්‍රමුඛතාව ඉතා නිවැරදිය කාලීනය. මේ කොරෝනා වසංගතය හමුවේද ගුවන් තොටුපළවල් වැසීමෙන්, වරායන්හි නිසි ආරක්ෂණ ක්‍රමවේද යෙදීමෙන් වසංගතය නැතිනම් වෛරසය රටට ඇතුළුවීම වැළැක්විය හැකිව තිබිනයි කියනු අපට ඇසේ. එහෙත් දීවර කර්මයන්දට මුවාවී කරන මද්‍රව්‍ය ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් හා අනීතික මිනිස් සංචරණ යනාදියට වැටබඳින තාක් ඒ ක්‍රියා කියමන්හි වළංගුතාවයක් නොපවති. ජාතික ආරක්ෂාව යන්නම අද කෙතරම් පෘථුල විශේෂේෂ්ටයක් වී ඇද්ද යන්න මේ කොරෝනා වසංගතය හමුවේ අපගේ ආරක්ෂක හමුදා ලබා දෙන දායකත්වයම කියාපායි. මේ වසංගත වූ දුරෙහි ආරම්භයේදීම චීනය අසරණ වූ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙරටට රැගෙනීමේ ක්‍රියාන්විතයේදී ඔවුන් නිරෝධානය කෙරුණේ දියතලාවේදී හමුදා සුපිරික්ෂාකාරව යටතේය. ඒ පුරෝගාමි අත්හදා බැලීමේ පටන් නිරෝධායනය සඳහා පහසුකම් සැලසුවේ ත්‍රිවිධ හමුදාවන්හි දායකත්වයෙන් බව කෘතවේදීව සිහිපත් කළ යුතුය. අද අපගේ ත්‍රිවිධ හමුදා දැයේ තරුණ තරුණියන්ට වෘත්තීය නිපුණතාව ලබා දෙන මහා තක්ෂලාවක් බවට පත්ව තිබෙන බව මීට පෙරද මේ සභාවට පෙන්වා දුනිමි. වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, විදුලි සංදේශ, නීති, කළමනාකරණ ආදී ශ්‍රේෂ්ඨ රැසක නූතනම දැනුමෙන් සන්නද්ධ තරුණ තරුණියන් දැයට දායාද කිරීමට අපගේ ත්‍රිවිධ හමුදා සමත්ව ඇත. අපි වෘත්තීය නිපුණතාවක් ලබා ගත්තේ හමුදාවෙනි. අපි ඉංග්‍රීසි ගණ ගත්තේ හමුදාවෙන්. අපි අද මෙතන ඉන්නේ හමුදාවදුන් පුහුණුව නිසා යයි කියන බොහෝ දෙනා අපට එදිනෙදා ජීවිතයේදී හමුවේති. අද අපගේ ආරක්ෂක හමුදා සමාජ ස්තරණයෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ආයතනයක් බවටද පත්ව තිබෙන බව ඉන් පැහැදිලි වේ. මේ නිසා අධ්‍යාපන අවස්ථා හිමුණු තරුණ තරුණියන්ට සමුදී ආධාර ලබන පවුල් ලක්ෂයක තරුණ තරුණියන්ට පුහුණුවක් දී නිපුණතාවක් ලබා දී රැකියාවක් ලබා දීමේ ක්‍රියාවලිය සමාජයේ දුප්පත්ම පවුල් ලක්ෂයක්, අනාගතයක් නොපෙනුණු තරුණ තරුණියන් ලක්ෂයක් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියද සිදුකරුණීය ආරක්ෂක අමාත්‍යාංශයෙන් වීම දැන් මෙය අප සරත් වීරසේකර ඇමතිතුමා යටතේ පවතින නව අමාත්‍යාංශයේ යටතේ වීම සතුටුදායකය. විනයවත් සමාජයක් පිළිබඳ අපේක්ෂාව නිටුකර ගැනීමේදීද ජනාධිපතිතුමා විසින් ආරක්ෂක ලේකම්තුමා ප්‍රධාන ත්‍රිවිධ හමුදා නිලධාරීන් කෙරෙහි මූලිකවම විශ්වාසය තබා ඇති බව ඒ සම්බන්ධයෙන් පත්කළ කාර්යසාධන බලකායෙන් පෙනේ. ඒ අනුව මද්‍රව්‍ය ජාවරම හා පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම් සාර්ථකව සිදු කෙරෙමින් තිබීම අප කාගේත් සතුටට හේතුවක් වේ. එසේමුත් අපේක්ෂා කරන විනයවත් සමාජයේ ගොඩනැංවීම ඊට වඩා බොහෝ ගැඹුරු සභ්‍යත්ව මූලයන් පාදක කරගෙනමින් සිදු කළගත යුත්තේකි. එහිදී අධ්‍යාපනයට, භාෂා අධ්‍යාපනයට, මව් භාෂාව පරිහරණය කිරීමට විශේෂයෙන්ම රීති අනුකූලව හා ව්‍යාකරණ අනුකූලව මව් භාෂාව පරිහරණය කිරීමට කුඩා කල සිට ලබා දෙන පරිචයට සුවිශේෂ කාර්යබාලයක් ඉටු කළ හැකි බව අපගේ අදහසයි. රෝමයේ යටත් විජිතයක් වූ එංගලන්තයේ නැගී සිටීමට, බයිබලයේ ඉංග්‍රීසි භාෂාවට පෙරලීම, ආගම ඇදහිීම සිය මව් භාෂාවෙන් සිදු කිරීම ඕනෑතරම් පරිශ්‍රණ පතපත අද පළ කිරී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විනවත් සමාජයක්, නිපුණතා සහිත සමාජයක් හා නව නිපියුම් දෑට දායද කරන සමාජයේ ගොඩනැගීම පිළිබඳව වඩා ගැඹුරින් කල්පනා කළ යුතුය. අවසාන වශයෙන් අපගේ ත්‍රිවිධ හමුදාවන්ට අපගේ ප්‍රණාමය, ජාතිය ප්‍රණාමය පුද කළ යුත්තේ කෙසේද යන්න මේ මවබිම අපමණ කැපවීම කර ප්‍රස්තවාදීන් මුදාගත් ත්‍රිවිධ හමුදාවන්ට අපගේ ප්‍රණාමය පුද කළ හැක්කේ කෙසේද යන්න සලකා බැලීමට කැමැත්තෙමු. ඔවුන් සිය ජීවිත පරදුවට තැබුවේ මේ රටේ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමටය, ඒකීය ශ්‍රී ලංකාව තහවුරු කිරීමටය. ඒ නිසා ඔවුන් සිදු කළ උත්තම කැපකිරීම වලට ගැලපෙන පරිදි වැටුප්, දීමනා, විශ්‍රාම වැටුපාදිය ලබා දීමෙහි යම් අප අඩුපාඩු වේ නම් ඒවා විසඳන අතරම වඩාත් වැදගත් වෙනුවේ 13 වෙනි සංශෝධනයේ පටන් බෙදුම්වාදී ශක්තිමත් කිරීම අරමුණු කරගත් සියලු ව්‍යවස්ථා සංශෝධන පිටු දකින නව ව්‍යවස්ථාවක් අප රටට දායාද කිරීමය. ඒකීය රාජ්‍ය ශක්තිමත් කරන අපගේ ත්‍රිබුඳ හමුදාවන් මේ පින්බිමට ලබා දුන් ශ්‍රේෂ්ඨ විජයග්‍රහණයට ගැලපෙන නව ව්‍යවස්ථාවක් රටට දායාද කිරීමය. අප රජයට ලබා දුන් සුවිශේෂ ජනවරමට යුක්ති ඉටු කළ හැකිද එමගින්මය. අවසාන වශයෙන් ම කැමති පොන්නම්බල මන්ත්‍රීතුමා කියා සිටි අපේ රට බල්ලන්ට ගොදුරු විය හැකි බවට අපි කියා සිටින කැමති තමන්ගෙම දෙමළ ජාතියේ වයස අවුරුදු 11 12 13 දරුවන්ගේ බෙල්ලේ සයනයිඩ් කරල් බැඳමින් දෙමළ තරුණියන්ම බෝම්බ බවට ඒ ජීවත්වන ජීවිත හැටියට නොසලකා අජීවී බෝම්බ හැටියට සලකා කටයුතු කිරීම තුළ ඒ උතුරු නැගෙනහිර පළාත් ඒ එතුමා කිව් තත්ත්වයටත් වඩා පහත් තත්ත්වයකට නැත්තම් මිලේච්ඡ තත්ත්වයකට ගෙන ගියේ ඒ දේශපාලනයේ හෙළා
දැකීම.
අවසන් කරන දැන්වත් නිර්භීත වන ලෙසත් පොදුවේ සියලු දෙනාටම සෞභාග්‍යයේ දැක්ම යටතේ උදාර රටක් ගොඩනගා ගැනීම සඳහා අපහා අත්හැල් බදගන්නා ලෙසත් ආරාධනා කිරීමට මම මේ අවස්ථාවක් කරගන්නවා. බොහොම පිං.
ගරු රෝහිණි කුමාර විජේරත්න මන්ත්‍රීතුමිය ඔබතුමීට මිනිත්තු 9ක කාලයක් දෙනවා. ඕඩර් ප්ලීස්. ගරු අජිත් රාජපක්ෂ මහත්මයා මූලාසන පැමිණෙන්න.
ගරුමන්ත්‍රීතුමිය ආරම්භ කරන්න.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මම මුලින්ම සුබපතනවා අභිනවයෙන් දිවුරුම් දුන්නු හැමතුමාට. ඔබතුමාට ඔබතුමාගේ ආරාධනාංශයේ සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඔබතුමාට ලකුණු 100ක් දීලා පටන් ගන්නේ ඔබතුමාගේ කාලයේ ඇතුළත ඒ 100 ආරක්ෂා කරගන්න ලැබේවා. මම මේ වෙලාවේ හැමෝම කතා කරපු නමුත් මම මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. පොලිස් සේවය ස්ථාපිත කරලා අවුරුදු 150ක් ගෙවෙනවා. මෙම ආයතනය ස්ථාපිත කරේ නීතිය හා සාමය ස්ථාපිත කරලා ජනතාවට නිදහසේ බියකින් හෝ සැකයකින් තොරව ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය උදා කරන්න. ඇතරම අපි දන්නවා යුද හමුදාවට පමණක් දෙවෙනිවන පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය 30 වසරක යුද්ධය නිම කරන්නත් සංවිධානාත්මක අපරාධ මැඩලීමටත් මත්ද්‍රව්‍ය අපරාධ මැඩලීමට ආදි වශයෙන් නොයෙකුත් අවස්ථාවල දායක වෙලා තියෙනවා. මේ අය දිනකට පැය 8ක රාජකාරියෙන් ඔබට ගිහිල්ලා ගරු ඇමෙත්තුමනි මේ වෙනකොට පැය 16 20 සමහර විට පැය 20කටත් වඩා සේවය කරන අවස්ථා තියෙනවා. සේවය කරලා පොලිසියට ගියහම නැවත වතාවක් පැය ගාණක් සේවය කරන්න වෙනවා. ඒක ඒ අයට ශාරීරිකව හා මානසිකව බලපෑමක් ඇති කරනවා කියන එක මම කියන්න ඕනි. ඊළඟ කාරණාව තමයි පොලිස් නිලධාරීන්ට නිවාඩු ලබා දීම. නියමිත කාල සීමාවක් නැහැ. ඒක මාස 3-4ක් ඉක්මවනවා. මේක විශේෂයෙන්ම කනිෂ්ඨ නිලධාරීන්ට පමණක් බලපාන්නක්. ඒ වගේම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරන නිශ්චිත කාල සීමාවකුත් නැහැ. කොරෝනා නිසා අවලංගු කර ඇති නිවාඩු අවසන් වෙන දිනේ කවදාද කියලා පොලිස් නිලධාරීන් මේ වෙනකොට විම මැසිවිරි නගමින් ඉන්නවා. එනිසා මේක ත්‍රිවිධ හමුදාවට මේක අදාළ වෙන්නේ නැහැ. කොරෝනා අවසන් වතුරු තමන්ගේ බිරිඳ දරුවන් දකින්නට යන්න මේ අයට අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද, තමන්ගේ දෙමව්පියෝ දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද කියලා ඒගොල්ලන් බලාපොරොත්තුෙන් ඉන්නවා. මෙන්න මේ කාරණාව ඉතාම මානුෂීය
ගරු
අමාත්‍යාරින්ටත් නිවාඩු ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කළා තියෙනවා.
ඔහොම ස්තුතියි. මේක බොහොම මානුෂීය කාරණාවක්. මම සතුටු වෙනවා සෞන්දා ඉඳලා ඒ අයට නිවාඩු ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා නම්. මොකද දින 100කින්වත් තමන්ගේ බිරිඳ දරුවන් නොදකපු දින 100කින්වත් තමන්ගේ මවපියා නොදුටු දුවරු පුත්තු මේ පොලිසියේ සේවය කරනවා, රාජකාරී කරනවා. එනිසා ඒ අයට තෘප්තිමත් මානසිකත්වයක් හදලා දෙන එක මම හිතනවා වටිනවා. මීට අවුරුදු 5කට කලින් ඉතාම අඩු වැටුපක් තිබුණු පොලිස් නිලධාරීන්ගේ වැටුප ඉස්සරහට ගෙනාවේ යහපාලන රජය කියන එක අපි මතක් කරන්න ඕනේ. ඉස්සර පඩිපත පෙන්නලා බැංකු ණයක් ගන්න ගියාම 1,02,3 හම්බුනේ. දැන් ඒ අයට 1,30,000 විතර යනකම් ගන්න පුළුවන්. ඊළඟ කාරණාව උසස් වීම් ලබා දීමේදී මම ඉස්සල්ලත් කට්ටියත් කතා කරා ගරු මන්ත්‍රීතුමන්ලා, පොලිස් නිලධාරියක වශයෙන් සේවයට බැඳුනට පස්සේ උසස් වීමක් ලබා ගන්නට නිශ්චිත ක්‍රියාපාටියක් නැතිවීම නිසා සමහර අය පොලිස් කොස්තාපල් තනතුරේම ඉඳලා විශ්‍රාම ගියපු අවස්ථා අපි දැකලා තියෙනවා. මේ බලපාන්නේ කනිෂ්ඨ නිලධාරීන්ට විතරයි. එනිසා හිතන හිතන විදිහට අවස්ථාවෙන් අවස්ථාවට චක්‍රලේඛ කැබිනට් පත්‍ර ඉදිරිපත් කරලා උසස් වීම් ලබා නොදී ක්‍රමවත් විධිමත් උසස් වීම පටිපාටියක් ඔබතුමාගෙන් මං හිතන්නේ මේ රටේ පොලිස් සේවයේ ඉන්න සියලුම කනිෂ්ඨ සේවකයන් බලාපොරොත්තු වෙනවා. ඉස්සර මං හිතන්නේ විභාග ක්‍රමයක් තිබුණා. මම හිතනවා ඒක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එනිසා මං ඔබතුමාගේ අවධානය යොමු කරනවා උසස් වීම සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක් සකසා දෙන්න කියලා, ඒ සහ ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර දෙන්න කියලා. ඊළඟට මහජන ආරක්ෂාව යටතේ කාන්තා හිංසනයෙන් මිදීම කියන මාතෘකාව මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයක් අපිට දැන් තියෙන්නේ. මම ඒක තුල කොතනකවත් දැක්කේ නැහැ ගරු ඇමතිතුමනි. කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව සිදුවන හිංසාවෙන් ආරක්ෂා වීමට, රැකවරණය සැලසීමට අවශ්‍ය ප්‍රියවර ගැනීමට ඕන කරන ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා මම දැක්කේ නැහැ. මම එතකොට මම හොයලා බලනකොට ආරංචි වුණා ඒ අමාත්‍යාංශයේ තුල ඒ අදාළ කාර්ය සඳහා වෙන් කරනවා කියලා. ඒ නිසා මම ඔබතුමාගේ අමාත්‍යාංශයේ මහජන ආරක්ෂාව යටතේ බැලුවා. එහි තියෙන්නේ මත්ද්‍රව්‍ය උවදුරු පාලනය කිරීම, වාහන සහ රථවාහන නියාමනය කිරීම, සංචාරක පොලිසිය ශක්තිමත් කිරීම, විශේෂ පුහුණු කිරීම සහ අපරාධ මංකොල්ල කෑම් වළක්වා ගැනීම ආදි වශයෙන් දේවල්. එතකොට කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වයට, ස්ත්‍රී පුරුෂභාවය සමාජභාවය මත පදනම් වෙන හිංසනය ගැන කතා කරන තැනක් ඒක තුළ මම දැක්කේ නැහැ. අපි දන්නවා මේ කොවිඩ් වසංගතයත් එක්ක ගෘහස්ත හිංසනය වැඩිපුර සිද්ධ වෙලා තියෙනවා. අද සමීක්ෂණ වලින් ඒක පේනවා. ඒ වගේම 2020 ජනවාරි මාසයේ මුල් දින 15 ඇතුළත ස්ත්‍රී දූෂණ සහ ළමා අපයෝජන 142ක් වාර්තා වෙනවා. ඒකෙන් මට මතක හැටියට 42ක් ස්ත්‍රී බරපතල ස්ත්‍රී දූෂණ, 54ක් ළමා අපයෝජන. එනිසා ඔබතුමාගේ අමාත්‍යාංශයේ ඉහත ශීර්ෂයේ යටතේ කාන්තා හිංසනයේ පිටු දැකීමට වෙන් කරන මුදල, එහෙම නැත්නම් වෙන් කළ මුදල ප්‍රතිපාදනයේ මොකද්ද කොපමණද කියන එක දැනගන්න තියෙනවා නම් හොඳයි. මේ නිසා මේ අයවැය ඇතුලේ අර තැන් තැන් වල තමයි කාන්තාවන් සඳහා මුදල් වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක හොයාගැනීමේ ගැටලුවක් තියෙනවා. මහජන ආරක්ෂාව යටතේ මම මේ කතා කරන දේ බැලූ බැල්මට ඔබතුමාගේ අමාත්‍යාංශයට අයිති නැහැයි කියලා හිතෙයි. නමුත් මම අහනවා සාවධානව මේක අහගෙන ඉන්න. රටේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැන් පාරට බැහැලා තියෙනවා. ඒ පාරට බැහැලා තියෙන්නේ ගරු ඇමතිතුමනි, කොවිඩ් වසංගතය තුළ වැඩිම අවදානමට ලක්වන අය අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා සෞඛ්‍ය සේවයේ අය. එතකොට විශේෂඥ වෛද්‍යවරයාගේ ඉඳලා සාමාන්‍ය කම්කරුවා දක්වා තමන්ගේ ජීවිත ආරක්ෂාව සලසලා දෙන්න කියලා තමයි මේ අය මේ ඉල්ලීමක් කරන්නේ. ඊයේ මාතලේ රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල පාරට බැහැලා තිබුණා. අද මේ වෙනකොට අනුරාධපුර
දිස්ත්‍රික්කයේ
පාරට බැහැලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒ අය කියන්නේ තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, එහෙම නැත්නම් පහසුකම්, විශේෂයෙන් නිරෝධායනය වීමේ අවශ්‍යතාවයක් වුණොත් ඒ සඳහා තැනක්වත් නැහැයි කියලා කියනවා. රුපියල් බිලියන 35ක් තිබුණලු ඒක කප්පාදු කරලා කියනවා. එනිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ අරගත්තොත් ප්‍රධාන රෝහල් දෙකක් තියෙනවා, මාතලේ සහ දඹුල්ල. අද ලග්ගල පල්ලේගම රෝහල කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කරපු රෝහලක්. නමුත් අපේ මාතලේ දිස්ත්‍රික්කයේ PCR යන්ත්‍රයක් නැහැ. අඩුම තරමින් එකක්වත්. අපි ඔක්කොම යන්න ඕනේ නුවර දිස්ත්‍රික්කයට. ඒ නිසා විශේෂයෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ ඊයේ පෙරේදා කරපු අහඹු ලෙස තෝරාගත්ත 200ක් අරන් කරනකොට 3 දෙනෙක් කොරෝනා. එතකොට දිනකපතා 3000ක් 4000ක් ආර්ථික මධ්‍යස්ථානයට යනවා. එතකොට මේ ජීවිත පිළිබඳව අවධානමක් තියෙනවා මහජනයාගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක්. ඊළඟ කාරණාව ගරු චමල් රාජපක්ෂ ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ අවධානයට මම යොමු කරනවා. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ දරුවන්ට පාසල් වලට ඇතුළත් කර ගැනීමේදී තිබුණා හමුදා සේවයේ නියතුවන් තමන්ගේ ගිවිසුම්ගත සේවා කාලයේ නිමවෙන්න කලින් තමන්ගේ දරුවන් දාගන්න පොඩි කෝටා එකක් තිබ්බා. අධ්‍යාපන ඇමතිතුමත් ඉන්න හින්දා මම සතුටු වෙනවා. නමුත් බොහෝ නිලධාරීන් ඒ කාලයේ ඉක්මවලා ගිවිසුම ඉවර වෙලා පෙන්ෂන් යනකොට තමන්ගේ දරුව පුංචි බොහොම නිවාඩු ගැටලු හෝ විවිධ විද්‍යා ජීව විද්‍යාත්මක ගැටලු උඩ එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අය ශ්‍රේවයෙන් විශ්‍රාම ගැන්වූ පසු තනවිරුවන් සඳහා වෙන් කර තිබූ ඒ කෝටාව අහිමි වෙනවා. ඒ නිසා ඔවුන් සතු ඒ වරප්‍රසාදය
තවදුරටත්
දීර්ඝ විනාඩියක් දෙන්න දීර්ඝ කරලා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. මොකද ඒ අය රට වෙනුවෙන් කරපු මෙහෙය වෙනුවෙන් තමයි ඒ වරප්‍රසාදේ දීලා තිබුණේ. අවසාන වශයෙන් මම මතක් කරන්න ඕනි විශේෂයෙන් අත් ඊයේ මහර අපි ගියපු වෙලේ දැකපු දෙයක් 11 දෙනෙක් මැරිලා තියෙනවා. තාම ඒ අය හඳුනාගෙන නැහැ. ඒ අය අතරින් 9 දෙනෙක් ආසාදිතයන් කියනවා. ඒ නිසා ඒ දේහයන් පවුලේ අයට දකින්නත් බැහැ, පෙන්වන්නත් බැහැ. ආදාහනය කරනවා. එතකොට ඒ අය වෙඩි තියලාද මැරුවේ, කොල්ලෙන් ගහලාද මැරුනේ, ඒ අය කපාගෙන මැරුණාද කියන එක පිළිබඳ මරණ පරීක්ෂණයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේව ජනතාව අහන ගැටලු. මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මෙහෙම දේවල් වීම තුල භයානක තත්ත්වයක් තියෙනවා. අවසානයෙන් විනාඩි භාගයක් දෙන්න මානසික රෝගය සඳහා ලබා දෙන පෙත්තක් පාවිච්චි කරලා මේ අය කලහකාරී ලෙස හැසිරුණයි කියලා ප්‍රකාශයක් කරලා තිබ්බා. අද රජයේ මනෝවෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ ලිපියේ 4 ඡේදයේ සඳහන් වෙනවා මේ විදිහට ඒ පෙතිවලින් කිසිම විදිහකින් මානසික රෝගීන් කලහකාරී වෙන විදිහේ ප්‍රති ඒ සඳහා භාවිත කරන්නේ නැහැ. මේකේ පැන නගින අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි,
මානසික රෝගී
ප්‍රතිකාර සඳහා රෝහලට ගෙන්නගන්නේ වෛද්‍යවරු දැවැන්ත මහන්සියක් වෙලා වෙහෙසක් දරලා. මෙවැනි දේවල් ප්‍රචාර වුණාම මානසික රෝගීන් බෙහෙත් ගන්න එන එක තවදුරටත් සීමා වෙනවා. ඒ විතරක් නෙවෙයි රෝගියාගේ අයිතිකාරයාත් මෙවැනි බෙහෙත් මේ අයට ලබා දෙන්නට බය වෙනවා. එනිසා මේ වගේ වගකීමක් නැති ප්‍රකාශ කරලා මේ වෙච්ච වැරැද්ද යට ගහ ගන්න කටයුතු කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ස්තුති.
බොහොම ස්තුති. ඊළඟට ගරු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් ලැබෙනවා.
ස්තුති ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යංශයත්, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයත්, ඒ වගේම රාජ්‍ය අමාත්‍යංශ පිළිබඳව විවාදයට ලක් වෙන අවස්ථාවේ ඒ පිළිබඳව කතා කරන්න ලැබීම පිළිබඳව සතුටටපත් වෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කනගාටුටපත් වෙනවා ගරු මුලාසන මන්ත්‍රීතුමනි, අද දවසේ උදේ ඉඳලා විපක්ෂයේ නියෝජනය කරපු අති බහුතර මන්ත්‍රීවරු අද මේ විවාදය එක පැත්තකින් පාවිච්චි කරේ ආරක්ෂක අංශ නැවත වතාවක් හැල්ලුවට ලක් කරන්න. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරු, අපිට මතකයි පහුගිය අවුරුදු 5ක කාලය මේ රටේ ආරක්ෂාවට ලබා දීපු තැන මොකක්ද කියන එක. ගරු මොලාසන මන්ත්‍රීතුමනි, පහුගිය අවුරුදු 5ේ මහජන ආරක්ෂාව පිළිබඳ පමණක් මෙතුමන්ලාගේ ආණ්ඩුව නියෝජනය කරමින් ඇමතිවරුන් 5 කටයුතු කරා. අවුරුදු 5ට ඇමතිවරු 5යි. ආරක්ෂක ලේකම්වරු 5 හිටියා ගරු මොලාසන මන්ත්‍රීතුමනි. ඒ 5 ලේකම්වරු ඇමතිවරු අවුරුදු 5කදී ඒ හිටපු සියලු දෙනාම දැන් අධික පැත්තකින් චෝදනා එල්ල කරනවා. විද්‍යාත්මක පදනකින්ද මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවරගෙන තියෙන්නේ කියලා. දැන් අපි දැනගන්න කැමති මුලසන මන්ත්‍රීතුමනි, මොන විද්‍යාත්මක පදනමින්ද එදා දවසේ පත් කරපු ලේකම්වරු, ඇමතිවරු, ආරක්ෂක විෂය භාරව පත් කරේ කියන එක අපිට මතකයි. මේ පාර්ලිමේන්තුව පහුගිය පාස්කුරුද ප්‍රහාරයෙන් පස්සේ එක පැත්තකින් පාර්ලිමේන්තුව පත් කරගත්ත තේරීම් කාරක සභාවක් වඩ පත් කරගත්තා. තේරීම් කාරක සභාව පත් කරලා ඉවරලා චෝදනා එල්ල වෙච්ච ඇමතිවරු ඒ තේරීම් කාරක සභාවට ගෙනල්ලා නෑ, ඔවුන් කිසිම වැරද්දක් කරේ නෑ, කිසිම චෝදනාවක් එල්ල වුණ නැති ගානට මේ පාර්ලිමේන්තුව ඉන්න තේරීම් කාරක සභාව තුලින් එදා දවසේ නැවත වතාවක් එතුමන්ලගේ ආණ්ඩුව ඇතුලේ ඔවුන් ගත්ත තීන්දුව තීරණ නිවැරදි කරන්න උත්සාහයක් ගත්තා. අපිට මතකයි අවුරුදු 5ක් තිස්සේ ජාතික ආරක්ෂාව පිළිබඳව දැන් මෙතුමීලා කතා කරනවා. මහර බන්ධනාගාරයට ගිහිල්ලා ඊයේ දවසේ අපි දැක්කා මාධ්‍ය සංදර්ශනයක් කරනවා. අපි දැක්කා උත්සාහයක් ගත්ත පෙන්වන්න බන්ධනාගාර නිලධාරීන් නැත්තම් පොලිසිය වෙඩි තියලද මේ සිරකරුවන් මරා දමන්න කටයුතු කරේ කියලා. නමුත් ඊයේ රාත්‍රියේ වෙනකොට අනාවරණය වුණා මුළු රටටම. ඒ බන්ධනාගාරය ඇතුලේ හිටපු සිරකරුවන් ඇතුලේ සිදුවෙච්ච අභ්‍යන්තර ගැටුමක් නිසා ඒ කටයුතු සිද්ධ වුණා කියන එක මුළු රටේම ජනතාව දැක්කා. නමුත් අපි අහන්න කැමති පහුගිය කාලේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ අඩුමතරමේ මිනිය බලන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ පාස්කුරුද ප්‍රහාරයෙන් පස්සේ. අපි ওই മന്ത്രിතුමියන්ලගෙන් අහනවා. අපි එදා ඊයේ දවසේ ගියේ മന്ത്രിතුමන්ලගෙන් අහනවා. අර බැලුන් ප්‍රනාන්දු එමුතුමත් ගියානේ ඊයේ. එතුම අඩුමතරමේ කටුව පිටියේ පල්ලියේ. අර එදා දවසේ කොච්චි කඩේ පල්ලියේ. එදා සිදුවෙච්ච මරණයෙන් පස්සේ අඩුමතරමේ ගිහිල්ලා පාස්කුරුද ප්‍රහාරයෙන් එදා ජීවිතහානි වෙච්ච එදා තමන්ගේ
එදා එදා දවසේ ඒ විශාල හානිය සිදු වෙච්ච ප්‍රදේශවල ජනතාවට ගිහිල්ලා අඩුව තරමේ ඔවුන්ට අවශ්‍ය දේවල් පිළිබඳව හොයා බැලුවද කියලා. නෑ එහෙම කටයුතු කරේ නෑ. අද අපි දන්නවා මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සුදුසුම පුද්ගලයන්ට ඒ වගකීම් පැවරලා තියෙනවා. මම විශ්වාස කරනවා මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම දෙන්න පුළුවන් සුදුසුම පුද්ගලයන්ට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය ධූරත් රාජ්‍ය මාත්‍ය ධූරත් ඒ වගේම ලේකම්වරු හැටියටත් පත් කළ තියෙන පමණක් නෙවෙයි ඒ ස්ථානවලට නිවැරදි පුද්ගලයන් හමුදාපතිවරුන් බවටත් පොලිස්පතිවරුන් බවටත් පත් කළ තියෙනවා. දේශපාලන පත්වීම හැටියට නෙවෙයි ඒව කළ තියෙන්නේ. නමුත් විද්‍යාත්මක පදනමක් ගැන කතා කරනවා නම් මම හිතනවා කාටවත් අභියෝග කරන්න බෑ මේ ආරක්ෂාව පිළිබඳව ඒ අවශ්‍ය දැනුම තියෙන වගකීම ගන්න පුළුවන් පුද්ගලයන් වෙනුවෙන් මේ කටයුත්ත ලැබිලා තියෙනවා කියන එක පිළිබඳව. ගරු මුලාසන මන්ත්‍රීතුමනි අපිට මතකයි පහුගිය අවුරුදු පහේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ එක පැත්තකින් සම යෝජනා ගෙනල්ලා එතුමෙල මොනවද දන්නේ නැහැ පහුගිය අවුරුදු පහේ කරේ පාර්ලිමේන්තුව ඇතුලේ ඒ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ගෙනල්ලා අපේ හමුදාවේ විරුවන්ට විරුද්ධව නඩු ගොනු කරනකට අපේ බන්ධනාගාරවලට ගිහිල්ලා එදා බුද්ධ්‍යංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් රණවිරුව සිරගත කරනකට නඩු නැතුව අවුරුදු ගණන් අප නැතුව ඔවුන සිර කරගෙන තියනකට වචනයක් කතා කරපු නැති පිරිස අද කතා කරනවා මේ සිරකරුවන් ගැනත් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳවත් කතා කරනවා. අපි සතුටු වෙනවා ගරු මුලසරේ මන්ත්‍රීතුමනි අද ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ වගේම මේ සියලුම අනුබද්ධ ආයතන අද නායකත්වය දීලා තියෙනවා රටේ ජාතික ආරක්ෂාව පමණක් නෙමෙයි රට මේ මූණ දීලා තියෙන වසංගත තත්ත්වෙදිත් නායකත්වය ලබා දීලා තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ ආරක්ෂාව සලසන්න. මේ විපක්ෂින මන්ත්‍රුන්ට ත්‍රිවිධ හමුදාව පොලිසිය මතක් වෙන්නේ මොකක් හරි ආපදාවක් આવුත් විතරයි. අපි මතකයි TNA කේ මන්ත්‍රීවරු පහුගිය කාලේ යුද හමුදා කඳවුර ඉවත් කරන්න නාවික හමුදා කඳවුර ඉවත් කරන්න පොලිසිය ඉවත් කරන්න කියලා බලපෑම් කරපු පිරිස් අපිට මතකයි අන්තවාදීන් ඇවිල්ලා බෝම්බ ගහනකට නැවත වතාවක් කිව්වා අපිට හමුදාවේ ආරක්ෂාව දෙන්න කියලා කිව්වා අපිට පොලිසිය ආරක්ෂාව දෙන්න කියලා කිව්වා. පහුගිය කාලේ කියනවා ඉන්දියානු ධීවර වෙනවා නාවික හමුදා වැඩි වැඩියෙන් යොදන්න කියලා කියනවා. මේ නාවික හමුදා කඳවුර ඉවත් කරන්නයි කියපු පිරිස් යුද හමුදා ඉවත් කරන්නයි කියපු පිරිස් එනිසා අද අපි කියනවා විශේෂයෙන්ම මේ ආපදා තත්ත්වෙ මැද තමන්ගේ ජීවිතයට තියෙන අවදානම පවා නොතක විශේෂයෙන්ම අපි වෙනුවෙන් අපි රටේ ජනතාව වෙනුවෙන් ඒ ගණ නායකත්වයට ඒ සියලුම නිලධාරීන්ට අපේ ගෞරවය ප්‍රකාශ කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. බොහෝ දෙනෙක් කියනවා විශාල මුදලක් වෙන් කළා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයට. සමහරු දැක්ක මම දැක්ක කියනවා අන්තවාදීන් හැටියට කටයුතු කර පිරිස් ත්‍රස්තවාදීන් හැටියට කටයුතු කර පිරිස් සමහරු උත්සාහ කරා මේ විවාදය ඇතුලේ අර මිය ගිහිල්ලා ඉන්න ප්‍රභාකරන්ට පණ දෙන්න උත්සාහ කරනවා අපි දැක්කා. අපි එකක් මතක් කරනවා මේ ආණ්ඩුව යටතේ එදා දවසේ මරණයට පත්වෙච්ච පරාජයට පත්වෙච්ච ත්‍රස්තවාදී නායක හැටියට පරාජයට පත් කරපු ප්‍රභාකරන්ට එහෙමත් නැත්නම් තවත් ප්‍රභාකරන්ලට මේ රටේ නැවත වතාවක් ජීවය දෙන්න මේ ආණ්ඩුව සූදානම් නැහැ කියන එක අපි ඉතාමත්ම ගෞරවයෙන් මේ ලයි මතක් කරනවා. එනිසා අන්තවාදීන්ට ත්‍රස්තවාදීන්ට කිසිසේත් ඉඩක් කියන නෙවෙයි මේ රටේ ජනතාව 69 ලක්ෂයක් ජනතාවත් ඒ වගේම 3/2 බහුතරක පාර්ලිමේන්තුව ගිනුත් මේ රටේ ජනතාව ඒ අවශ්‍යතාවය ලබා දුන්නේ. ගරු මුලසනේ මන්ත්‍රීතුමනි රුපියල් බිලියන 507ක මුදලක් වෙන් කළ තියෙන්නේ මොනවටද? මේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රුපියල් බිලියන 507ක් අධිකරු ජනාධිපතිතුමා වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 507න් රුපියල් බිලියන 325ක මුදලක් වෙන් කළ තියෙන්නේ කොවිඩ් මර්ධනය ආපදා කළමනාකරණය මත්ද්‍රව්‍ය සහ පාතාලයේ තුරන් කිරීමේ කටයුතු වලට ඒ නායකත්වය දෙන ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් පොලිසිය නිලධාරීන්ටත් ඒ අවශ්‍ය සහාය ලබා දීම සඳහා අද එවැනි විශාල මුදලක් වෙන් කළ තියෙනවා. සමහරුන්ට අද මතක ඇති පහුගිය කාලේ ආණ්ඩුවේ ආරක්ෂාව ගැන වගකීමක් තිබුණේ නැහැ. මත මතකයි මෙතන අපේ මීට පෙර කතා කරපු මන්ත්‍රීවරයෙක් කිව්වා බාරව හිටියා කියලා. මොකද මේ රටේ මහජන ආරක්ෂා බාර නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට කිව්වද කියලා.
ඕඩර් ප්ලීස්.
මතකයි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි
පාර්ලිමේන්තු යලි රැස්සේ. විසර්ජන පනත් කෙටුම් පැද සම්බන්ධ කාර්ක සභා අවස්ථාවේ අද දින වැඩකටයුතු අවසාන වන තෙක් අවශ්‍ය කාලය ලබා ගැනීම සඳහා සභාවේ අවසරය ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙන්. සභා එකඟද?
අයි.
කාර්ක සභාවේ යලි එක්ස්. ගරු ඇමතුමා නැවත ආරම්භ කරන්න.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි
මේ පහුගේ ආණ්ඩුවේ හිටිය සමහරු ඇමතිවරු නීතිය භාර ඇමතිවරු හිටියා. නීති ආරක්ෂා භාර ඇමතිවරු හිටියා. හැබැයි තමන්ගේ ගෙවල්වල කසිප්පු පෙරනවා අපි දැක්කා. කසිප්පු පෙරලා අහුවෙනවා අපි දැක්කා. නීතිය පාවිච්චි කරේ මොනවටද? එදා දවසේ නීතිය සාමයේ භාරව හිටපු ඇමතිවරු තමන්ගේ ගෙවල්වල නීති විරෝධී කටයුතු වලින් පාවිච්චි කරා. ඒ රටේ අපිට මතකයි පහුගිය අවුරුදු පහේ මේ රටේ ජාතික ආරක්ෂාව බිඳ හෙලීමට කටයුතු කරපු ආණ්ඩුව මොන විදිහට කටයුතු කරේ කියලා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, රුපියල් බිලියන 507ක මුදල් අතුරින් රුපියල් 3 බිලියන 325ක් මේ ආපදා තත්ත්වයන්ට කොවිඩ් පාලනය ඇතුළු මේ කාර්යභාරයට පමණක් නෙවෙයි, විශේෂ ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වගකීමක් පැවරලා තියෙනවා.
මහජන ආරක්ෂා පිළිබඳ ලැබෙන ගරු එමැතුමනි, මිනිත්තු දෙක කාලයක් තවත්
මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යාංශයට විශේෂම දිලිඳු පවුල් ලක්ෂයක් රැකියාගත කිරීමේ වැඩපිළිල අද විපක්ෂයේ ඉන්න පිරිස අහනවා ආණ්ඩුව ලබා දෙන සහන මොනවද කියලා. මුලසේ මන්ත්‍රීතුමනි, වෙන සහන දෙන්න ඕනද? දිලිඳු ජනතා පවුල් ලක්ෂයක් වෙනුවෙන් ස්ථිර රැකියාවක් ලබා දීලා හැම මාසෙම පඩියක් ලබා දෙන්න දෙන එක සහනයක් නෙවෙයිද? අධිකාර ජනාධිපතිතුමාගේ වැඩපිළිල ඇතුලේ රැකියා ලක්ෂයක් වෙනුවෙන් ඒ දිලිඳු පවුල් තෝරා ගැනීමේ වැඩපිළිලත් අද බාර දීලා තියෙන්නේ මේ අමාත්‍යාංශය ඇතුළේ කියන එක අපි මෙලයි මතක් කරනවා. ඒ වගේම කරු නියෝජක මුලසේන මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මම මෙලයි ස්තුතිවන්ත වෙනවා. අපි ත්‍රිවිධ හමුදාවට වගේම විශේෂම ධීවර කර්මාන්තේ අපිට විශාල වශයෙන් උදව් උපකාර කරන නාවික හමුදාවටත් අපි දන්නවා පහුගිය කාලේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර මුහුදු සීමාව තුළ ඉන්ද්‍රිය ආක්‍රමණ වැඩි වෙනකොට ඒ අවදානම් පවා නොතකාගෙන විශේෂයෙන්ම නාවික හමුදා වෙරළ ආරක්ෂක බලකාය නායකත්වය ලබා දීලා මේ රටේ මුහුදු සීමාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ ගත්ත ක්‍රියාකලාපයන්ට අපේ ස්තුතියත් ගෞරවයත් අපි මේලයි පිරිනමනවා. අපි දැක්ක පහුගිය කාලේ පාතාලේ නායකයෝ තමයි ආණ්ඩුව පාලනය කරේ. පාතාල නායකයෝ රට ගියේ ආණ්ඩුවේ නායකයන්ගේ ආශිර්වාදින්, ආණ්ඩුවේ නායකයන්ගේ මැදිහත් වීමෙන්. අපි දැක්ක හිටපු අගමැතිවරයා පාතාල නායකයන්ගේ ව්‍යාපාරික ස්ථාන විවෘත කරන්න යනවා අපි දැක්කා. පාතාල නායකයන් නනුබල දෙනවා අපි දැක්කා. අද කතා කරපු බොහෝ මන්ත්‍රීවරු ඊයේ බන්ධනාගාරයට ගිහිල්ලා බන්ධනාගාරයේ පාතාල නායකයන්ගේ දුකසබ බලන්න ගිය මන්ත්‍රීවරු අපිට මතකයි පාතාල නායකයන් එක්ක මොන වගේ සම්බන්ධකම්ද පැවැත්වුවේ කියලා. රාජ්‍ය අමාත්‍යතුමාට රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන්ටත් පොලිස් මැතිතුමා වෙරළ ආරක්ෂක බලකාය සිවිල් ආරක්ෂක බලකාය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු සියලු දෙනාටම අපි විශ්වාස කරනවා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පමණක් නෙවෙයි මේ රටේ මේ ව්‍යසන තත්වෙන් වසංගත තත්වෙන් ඒ නායකත්වය දීලා මේ රටේ ඉදිරි ගමන් මාර්ගයේ ශක්තිමත් කිරීම සඳහා ඒ ගන්න උත්සාහයට අපේ සුබපැතුම් එකතු කරමින් ඒ සියලු දෙනාටම අපේ ස්තුතිය පළ කරමින් මගේ කතාව අවසන් කරනවා.
ගරු මහත්මයා.